මනසත් මසසත් එකසේ සුදීප්ත කරමින් මෝහන්දකාරේ අඳුරු තිමිරපට විනිවිදින්නට ඇසෙනා සම්බුද්ධ භාෂිතය බෞද්ධයා ගුවන් විදුලි ධර්ම දේශනාව.
සම්මා සම්බුදු සරණයි. සුපින්වත් ඔබ සියලු දෙනාටම බෞද්ධයා ගුවන් විදුලිය නිරන්තරයෙන් ඔබ වෙත සම්නිවේදනය කරන දායකත්ව ධර්ම දේශනා පැවැත්වීම උදෙසා අද මෙම උතුම් ධර්ම සභා මණ්ඩපයට වැඩම කොට වදාළ ගෞරවනීය දේශකයාණන් වහන්සේ කුරුණෑගල ඇහැටුවැව කදුරුවැව ධර්මරාජගල ආරණ්‍ය සේනාසනාධිපති මහා විහාරීය ශ්‍රී විනයාලංකාර ශ්‍රාවක සභාවේ ගරු අනුශාසක පූජ්‍යපාද නාවල ධම්මානන්ද ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදු නාදයක් පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. අද මෙම උතුම් සද්ධර්ම දේශනාවේ තමන්ගේ සදැහැති දායකත්වයගෙන කටයුතු කරන්නේ අංක 200 ඉහළ උගල් බොඩ ගම්පහ පදිංචි චිත්‍රා රංගනී සොරවීර මහත්මිය ඇතුළු එම පවුලේ සුපින්වත් පිරිස විසිනුයි. එසේනම් සුපින්වතුනි, සීල දිනාම ධර්මදේශනාව ශ්‍රවණයට මත්ෙන් තිසරණ සහිත පංචශීලය සමවන්තන් වෙමු. ඒ සඳහා සාදුනාදයක් පවත්වා දෙවරක් নমස්කාරය කියමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
බුද්ධං සරණං ගච්ඡාමි.
බුද්ධං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
සරණාගමනං සම්පුන්නං
ආමබන්තේ
පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමීරය මජ්ජපමාදට්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමාදට්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි.
තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං.
ආමබන්තේ
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා
සාදු සාදු සාදු
නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස
සාදු සාදු සාදු
රූපං භික්ඛවේ අනත්තා රූපං ච හිදං භික්ඛවේ අත්තා භවිස්ස නෛදං රූපං ආබාධාය සංවත්තේය ලබ්භේත ච රූපේ වං මේ රූපං හෝතු ඒවං මේ රූපං මා අහෝසීති යස්මා ච කෝ භික්ඛවේ රූපං අනත්තා තස්මා රූපං ආබාධාය සංවත්තති නච ලබ්භති රූපේ එවං මේ රූපං හෝතු එවං මේ රූපං මා හෝසීති
සතු සතු සතු
ශ්‍රද්ධාවන්ත පින්වතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ විසින් පංචවග්ගීය භික්ෂූන් වහන්සේලා අරමුණු කරගෙන වදාළ සංයුත්ත නිකායේ කන්ද සංයුත්තේ උපේ වග්ගෙහි සංග්‍රහව තිබෙන අනත්ත ලක්කන සූත්‍රය නැත්තං පංචවග්ගීය සූත්‍රයෙහි සඳහන්න තිබෙන පාඨයක් ප්‍රකාශිත වුණේ. අද මෙම ගුවන් විදුලි ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ ගම්පහ උග්ගල් බොඩ ඉහළ උග්ගල් බොඩ චිත්‍රාරංගනී සුරවීර මහත්මිය විසින්. චිත්‍රාරංගනී සුරවීර මහත්මියගේ ජන්මදිනය නිමිති කරගෙන දියණියන් තිදෙනා වන මුදිතා උපේක්ෂා උදාරී සහ බෑනාවරුන් වන සුමිත් එවැගේම තුෂාන්ත මහත්වරුන් එවැගේම මුණුබුරු මිනිබිරියන් ආදී සෑම දෙනාම සම්බන්ධ වෙලා ඒ අයටත් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන නිවන සාක්ෂාත් කර ගැනීමේ උදාර පරමාර්ථයෙන් මේ ධර්ම දේශනාවේ දායකත්වය දරාගෙන ධර්මශ්‍රවණය කරන්නේ. අපට මේ ධර්මදේශනාවල දායකත්වයේ අරමුණු ගැන සඳහන් කරනකොට අද සඳහන් වන මේ අරමුණ ඉතාම පැහැදිලි සුවිශේෂ අරමුණක් හැටියට සඳහන් කරන්න පුළුවන්. මොකද සමහර පින්වතුන් ධර්මදේශනාවන්ගේ දායකත්වයේ දරන්නේ බොහෝ වෙලාවට මිය පරලොවගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඒ කියන්නේ බණ ඇසීමෙන් පිනක් සිදු කරගෙන ඒ පින මියගිය නෑදෑයන්ට අනුමෝදන් කරන්න තමයි බොහෝ දෙනෙක් බණ අහන්නේ. දැන් ධර්මදේශනාවල දායකත්වයේ කියනකොට නම් ගොඩාක් කියනවා. මේ වැඩි හරියක් මැරිච්ච අය ගැන තමයි කියන්නේ. එතකොට සමහරවිට මට ගැටලුවක් ඇති වෙනවා. මේ වැඩි දෙනෙක් බණ අහන්නේ මැරිච්ච අය වෙනුවෙන්ද කියලා. මෙයාට හිතෙන්නේ නැද්ද එහෙම? මට නම් හිතෙනවා. ඇයි නම් ලිස්ට් එකක් තියෙන මැරිච්ච අය ගැන. එතකොට දැන් මේගොල්ලෝ බණ අහන්නේ ජීවතුන් අතර ඉන්න මේ අයට ධර්ම අවබෝධයේ පිණිස නෙමෙයිද කියලා ගැටලුවක් හිතෙනවා. හරි. ඉතින් එතකොට දැන් අපිට ධර්ම දේශනා කරන්න ගිහාම ඇතර මාතෘකාවක් තෝර ගැනීමෙහිදී සමහරවිට කිහිප වතාවක් හිතන්න වෙනවා. ඇයිද කියන්නේ මේ වැඩි හරියක් බණ අහන්නේ මැරිච්ච අය වෙනුවෙන්නේ. මේ අයට මොකද්ද කියන ධර්මයේ කියලා. තේනවා. ඉතින් මේ අරමුණ ගැන බැලුවාම ඉතාමත්ම සතුටුයි. මොකද ඒකට හේතුව මේ අය මේ ධර්මදේශනාවේ ප්‍රධාන කියන්නේ දායකත්වයේ දරන අරමුණ හැටියට දක්වන්නේ තම තමන්ට මේ බණ අහලා ඒ කුසල සම්පත්තිය තුලින් දුක් කෙලවර කරගන්න. ඉතින් ඒක තමයි ධර්මාශ්‍රවණේ පළවෙනි ආනිසංසය. මොකද මේ ලෝකේට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ සුවිශේෂ අරමුණක් සඳහා. ඒ කියන්නේ අපි දන්නවා භාග්‍යතුන් වහන්සේට මීට සාරාසංකේය කල්පලක්ෂයකට ප්‍රථමයෙන් දීපංකර භාග්‍යතුන් වහන්සේ ලෝකේ පහළ වෙලා ඉන්න කාලෙමත් අරහත්ත්වයටපත් වෙන්න හේතු සම්පත්තිය තිබුණා. ඊට කලින් මනෝප්‍රනිධාන කාලයේ හිටම්ම මහබෝසතාණන් වහන්සේගේ ප්‍රාර්ථනාවක් තිබුණා. මාවැනි මහා පුරුෂයෙක් තනියම දුකින් මිදිලා සෑහීමකටපත් වෙන්න පුළුවන් කමක් නැහැ. මේ ලෝකයේ දුකින් මිදෙන්න කැමති තවත් බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ දිනාටත් ඒ හැම දිනාටමත් ධර්මය අවබෝධ කරවීමම දුකින් මිදෙන්න ඕන කියන බලවත් ප්‍රාර්ථනාවක් ඇති කරගත්ත සම්බුද්ධත්වයේ පිණිස. තමන් වහන්සේ දුක් කෙලවර කරලා අනික් අයටත් දුක් කෙලවර කරන්න පිහිට වෙනවා කියලා. ඒකනි කියන්නේ බුද්ධෝහං බෝධයිසාමි මුත්තෝහං මෝචයේ පරේ තින්නෝහං තාරයිසාමි සංසාරෝඝා මහභයා. තමන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අනික් අයටත් අවබෝධ කරවනවා. තමන් වහන්සේත් මේ සියලුම කෙලෙසුන්ගෙන් ස්කන්ධයන්ගෙන් මිදිලා අනික් අයවත් මුදවනවා. තමන් වහන්සේත් මේ සංසාරෝගයෙන් එතර වෙලා අනික් අයවත් එතර කරනවා. මේ සංසාර දුක නැත්තම් සසර නැමැති සැඩපහර අති භයානකයි කියලා. අන්න බලන්න මේ ලෝකෙට බුදු කෙනෙක් පහළ වෙන්නේ ඇයි කියලා. තේන්නාද? මේ ලෝක සත්‍යාව සසර දුකින් මිදවන්න. එහෙම නැතුව මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න විතරක් නොවේ. නමුත් දැන් මේ ධර්ම ශ්‍රවණේ ආනිස අරමුණු බලනකොට බොහෝ දෙනෙක්ගේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ මොකද්ද? මේ නෑ යන් සුගති ගාමි කරෝන එක. Tamanට දුකින් මිදෙනවා කියන එක මොකද වෙලා තියෙන්නේ? ඒක අන්තිමටම තියෙන්නේ. ඔක්කොම අරමුණු කියාගෙන කියලා අන්තිමටම තමයි කියන්නේ මේ අපි හැම දිනාටම ඔන්න ඔහේ නිවන් දකින්න ලැබේවා කියලා. ඉතින් එතකොට මේ ධර්මයේ සම්දිට්ඨික ගුණයට මොකද වෙන්නේ? මොකද්ද සම්දිට්ඨික කියන්නේ? සයන් දට්ඨබ්බං සාමන් දට්ඨබ්බං. තමා විසින් මේ ජීවිතයේ මනවින් අවබෝධ කළ යුතුයි. ඒක තමයි මේ සම්දිට්ඨික කියන්නේ. මේ ධර්මයේ සම්දිට්ඨික ධර්මයක්. තම තමා විසින් මේ ජීවිතයේ මනවින් අවබෝධ කළ යුතු ධර්මයක්. එතකොට මේක තියෙන්නේ මියගිය ඥාතීන් සඳහා නොවේයි. ඒක තමයි අන්තිමටම කියවෙන්න ඕන. අපිත් බණ ඇසුවා. අපිත් ධර්මය අවබෝධ කරගන්නට වෑයම් කළා. නැත්තම් මේ තුලින් නොඇසෝ දහම් කරුණු ඇසුවා. ධර්මඥානෙ දියුණු කරගත්තා. ඒ වගේම මේ සසර බය ගැන තේරුම් ගත්තා. නැත්තම් සසර ගැන බය ඇති කරගත්තා. දුකින් මිදීමේ ඡන්දය දියුණු කරගත්තා. ඒ වගේම අපේ මියගිය ඥාතීන්ටත් ඒකෙ පිහිටක් ලැබේවා. නැත්නම් ඒත්තන්ටත් මේ විදිහටම දුකින් මිදෙන්න ලැබේවා කියන එක තමයි අපි අන්තිමට ඇති කරගන්නවා. අපි මුඛ්‍ය පරමාර්ථය වෙන්න ඕන. මේ ජීවිතය තුළ අවබෝධ කරගati යුතු මේ ශ්‍රී සද්ධර්මයේ හැකි පමණින් අපි අවබෝධ කරගෙන දුකින් මිදෙන්න වෑයම් කරනවා කියන අදහස. ඉතින් ඒ අනුව මේ පින්වතුන්ගේ අරමුණ ධර්මාශ්‍රවණය සඳහා තිබිය යුතු වූම අරමුණයි. ඉතින් පින්වත් සොරවීර මාතාව කලක සිටම ඒ අරමුණ සඳහා අපකැප වෙලා තමන්ගේ දුවාදර වුණොත් ඒ මග යොමු කරවමින් දහම් සුවේ සොයා යන මාතාවක්. ඉතින් ඒ ජන්මදිනේ නිමිති කරගෙන දහම් සුවේ ලබන්නයි අද මේ පින්කම සිද්ධ කරන්නේ. ඉතින් අපට මතක් කිරීමක් කළා තමන්ගේ ජීවිත අවබෝධය සඳහා හේතු වෙන විශේෂයෙන් මේ ත්‍රිලක්ෂණයේ පිළිබඳ යම් අවබෝධයක් ඇති කර ගන්නට උපකාරී වෙන ධර්මදේශනාවක් ශ්‍රවණය කරන්ට ලැබෙනවා නම් ඉතාම ඉහිකැයි කියලා. ඉතින් ඇත්තටම දුකින් මිදෙන්න කැමති අයට තමයි ත්‍රිලක්ෂණයේ පිළිබඳව කරුණු පැහැදිලි කළ යුත්තේ. මොකද දුකින් මිදෙන්න අකමැති කෙනෙකුට ත්‍රිලක්ෂණයේ ගැන කරුණු පැහැදිලි කළාට ඒක තේරුම් ගන්න අමාරු. නැත්තම් උත්සාහයක් නැහැ ඒ අය තුළ. දුකින් මිදෙන්න උවමනා කෙනෙකුට තමයි ඇත්තටම මේ ත්‍රිලක්ෂණයේ ගැන අවබෝධ කරගත හැකි වෙන්නේ. ඉතින් අන්න ඒ නිසාම තමයි භාගිතුන් වහන්සේට පංචවග්ගීය භික්ෂූන් වහන්සේලා ප්‍රථමයෙන් හම්බ වෙච්ච වෙලාවෙත් තමන් වහන්සේගේ සම්බුද්ධත්වයේ පිළිබඳ ඒ අය තුළ ශ්‍රද්ධාව විශේෂයෙන් ඇති කරවන්න සිද්ධ වුණා. ඉතින් මේ පින්වතුන් අහලා දන්නවා පංචවග්ගීය භික්ෂූන් වහන්සේලා කියන්නේ ශ්‍රී මහා බෝසතාණන් වහන්සේ ප්‍රධාන වීරය කරන කාලේ, ඒ කියන්නේ අබිනිෂ්ක්‍රමණය කරලා ඊට පස්සේ ආලාර කාලා මුද්දකරාම් පුත්ත තාපසවරු ඇසුරෙන් එයාත් එක සාකච්ඡා කරලා අෂ්ට සමාපatti සම්පූර්ණ කරගත්තයින් පස්සේ බුසතාණන් වහන්සේ සාවුරුද්දකට ආසන්න කාලයක් විවිධ තපස් ක්‍රම වෘත ක්‍රම අනුගමනය කරමින් ඒ තුලින් දුකින් මිදෙන්න පුළුවන්ද කියලා බලවත් උත්සාහයක යෙදුණා. ඉතින් ඒ කාලේ බුසතාණන් වහන්සේට උපස්ථාන කරපු තාපසවරු පස් දෙනෙක් හිටියා. කොණ්ඩාඤ්ඤ, වප්පබාධ්‍ය, මහානාම, අස්සජී යනුවෙන්. ඉතින් මේ පස් දෙනා වහන්සේ සුවිශේෂ උතුමෝ. ලෝකයේට පහළ වෙන බුදුරජාණන් වහන්සේ නමක් ඇසුරු කරන්න පතාගෙන ආපු උතුමෝ. අතින් බෝසතාණන් වහන්සේව ඇසුරු කරමින් මේ අය බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙනකම් බලාගෙන හිටියා. බෝසතාණන් වහන්සේට තේරුණා දුෂ්කර ක්‍රියා කිරීම තුලින් සම්බුද්ධත්වය ලබා ගන්න බැහැ. ඒ නිසා ඒ දුෂ්කර වෘත ඔක්කොම අතහැරලා දාලා බෝසතාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළා. මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්න පටන් ගත්තයින් පස්සේ අර උපස්ථාන කරපු කොණ්ඩඤ්ඤාදී තාපසවරුන්ට බෝසතාණන් වහන්සේ ගැන තිබිච්ච විශ්වාසයේ ශ්‍රද්ධාව නැතුව ගියා. මොකද එයා විශ්වාස කළේ ඒ කාලේ ඉන්දියාවේ මුල් බැසගෙන තිබිච්ච විවිධ වෘත තාපස ක්‍රම තුලින් තපස් ක්‍රම තුලින් දුක් කෙලවර කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් බෝසතාණන් වහන්සේ පෙර බුදුරජාණන් වහන්සේලා අනුව යමින් මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරනවා කියන එක එයාට තේරුම් ගන්න බැරි වුණා. ඒ නිසා මොකද කළේ? එයා බෝසතාණන් වහන්සේව අත්හැරලා දාලා යන්න ගියා. ඉතින් මේ හුදකලා බව බෝසතාණන් වහන්සේට ගොඩාක් උපකාරී වුණා. සම්බුද්ධත්වයේ වෙනුවෙන් කළ යුතු නියම ප්‍රධාන වීරිය සිද්ධ කරන්න. ඉතින් බෝසතාණන් වහන්සේ තනියම ආර්ය අෂ්ටාංග මාර්ගයේ අනුගමනය කරලා සම්මා සම්බුද්ධත්වයට පත් වී වදාලා. සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා සත්සතිය ආදිය ගත කරලා ආවර්ජනය කළ බැලුවා ධර්ම ගැඹීරතාව. මේ ධර්මයේ බොහෝම ගැඹුරි. කාමයෙන් අන්ද වෙලා තෘෂ්ණාවෙන් වසඟ වෙලා ඉන්න ප්‍රජාවකට මේ ධර්මය අවබෝධ කරගන්න එක ලෙහෙසි නෑ. එහෙම පිරිසකට තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරන්න ගියොත් ඒක තථාගතයන් වහන්සේට වෙහෙසක් පමණයි කියලා ධර්ම ගැඹීරතාව ආවර්ජනය කරලා ධර්ම දේශනා නොකරම්දෝ කියන සිතක් පහළ වුණා. ඒ සිත දැනගත් සහම්පති බ්‍රහ්මරාජයා භාගතුන් වහන්සේ වෙත පැමිණිලා ධර්ම දේශනා කිරීම පිණිස ආරාධනා කළා. ඉතින් භාගතුන් වහන්සේ සහම්පති බ්‍රහ්මරාජයාගේ ආරාධනාවත් පිළි අරගෙන භාගතුන් වහන්සේ තුළ තිබෙන මහා කරුණාවත් පාදක කරගෙන ලෝකයා දිහා බුදු ඇසින් බලා වදාලා. එතකොට දැක්කා මේ ලෝකයේ අතර කෙලෙස් තුනී වෙච්ච ධර්ම අවබෝධය කරාන්ට සුදුසු පිරිසකුත් ඉන්නවා. ඒ වගේම කෙලෙස් බහුල ධර්මය අවබෝධ කරගන්නට අපහසු පිරිසකුත් ඉන්නවා. ඉතින් භාගිතුන් වහන්සේ ධර්ම දේශනා නොකළොත් අර ධර්මය අවබෝධ කරාන්ට සුදුසු පිරිසට තියෙන අවස්ථාව නැති වෙලා යනවා. ඉතින් ඒ නිසා මහා කරුණාව ඇති කරගෙන බැලුවා ඉස්සල්ලාම ධර්ම දේශනා කරන්නේ කාටද කියලා. බෝ කාලයක් සමාපත්‍ය උපදවාගෙන හිටපු ආලාර කාලාම උද්දකරාම පුත් තාපසවරුන් පිළිබඳ විමසා බැලුවා. එතකොට දැනගන්න ලැබුණා ඒ අය මිය පරලොව ගිහින්. බලන්න තිබිච්ච අභාග්‍යය, මේ ලෝකයේට බුදු කෙනෙක් පහළ වෙනකොට මේ ආලාර කාලාම උද්දකරාම පුත් තාපසවරු යයි සමාපත්‍ය ඇති කරගෙන බොහෝ කාලයක් බාහිරක විතරාගි තාපසවරු හැටියට හිටපුව අය. සමත භාවනා වඩලා නීවරණ විස්කම්බණය කරගෙන හිටපු අය. ඒ අයට සතරපද ගාතාවක් තරම්ම ඇහුවා නම් ඉතා ඉක්මනින්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන දුකින් මිදෙන්න තිබුණා. නමුත් අභාගයක මහත කියන්නේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න සතියකට ඉස්සෙල්ලා ආලාර කාලාමතුමා මිය පරලොව ගිහිල්ලා. කියන්නේ භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරන්න ආවර්ජනය කරන්න සතියකට ඉස්සෙල්ලා. බුදු වෙන සතියකට නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරන්න ආවර්ජනය කරන්න ඉස්සෙල්ලා සතියකට ප්‍රථමයෙන් ආලාර කාලාම තාපසතුමා මිය පරලොව ගිහින් තිබුණා. ඒ වගේම ඊට කලින් දා රාත්‍රියේ උද්දකරාම පුත් තාපසතුමා මිය පරලොව ගිහින් තිබුණා. ඒ අය පහළ වුණේ අරූපාවචර බ්‍රහ්මලෝකවල බුදු කෙනෙක්ගෙන් බණ අහන්න බැරි තැනක. ඉතින් බලන්න ඒ අයට භාග්‍යතුන් වහන්සේගෙන් බණපදයක් අහගන්න තියෙන වාග්ය අහිමි වුණා. ඉතින් එතකොට ඒ අයට තව කල්ප කාලාන්තරයකට බුදු කෙනෙකුන්ගෙන් බණ අහන්න ලැබෙන්නේ නැහැ. මොකද ආලාර කාලාම තාපසතුමා ආකින්චඤ්ඤායතනෙ පහළ වුණා. ආකින්චඤ්ඤායතනෙ අවශ්‍ය තියෙන මහා කල්ප 60000ක්. කියන්නේ මහා කල්ප 60000කට එතුමාට ආයි බුදු කෙනෙක් සම්මුඛ වෙලා බණපදයක් අහන්න හම්බෙන්නේ නැහැ. පෘථග්ජනව තමයි ඉන්න වෙන්නේ කාලය තුල. ඒ වගේම උද්දකරාම්පුත්ත තාපසතුමා නේම සංඥා නාසඤ්ඤායතනෙ පහළ වුණා. බවාග්‍රේහි මහා කල්ප 84000ක් අවශ්‍ය තියෙනවා. එතකොට මේ මහා කල්ප 84000ටම එතුමාට බුදු කෙනෙක් සම්මුඛ වෙන්නේ නැහැ. බුදු කෙනෙකුන් වහන්සේගෙන් බණ අහන්න ලැබෙන්නේ නැහැ. බලන්න මේ අභාග්‍ය මහත පුණ්‍ය විපාකයක් තමයි. පුණ්‍ය විපාකයක් වුණාට බුදු කෙනෙක් සම්මුඛ වෙන්නේ නැහැ. ඉතින් කල්ප 60000ක් කල්ප 84000ක් කියන්නේ සුළුපටුද? ඒ කාලය තුල ලෝකේ තව බුදුරජාණන් වහන්සේලා කී දෙනෙක් පහළ විය හැකිද? සසරෙන් එතර වෙන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි මේ ලැබෙන අවස්ථාව මගහැරෙනවා කියන එක පුදුම අභාග්‍යයක්. එක හිතා ගන්න බෑ. ඉතින් අපි හිතන්න ඕන ওই විදිහට අපට කොච්චර වාර අහිමි වෙලා ඇද්ද බණපදයක් අහන්න. එහෙම ගිහින් තමයි අපට කොහොම හරි මේ ගෞතම බුද්ධ ශාසනේ අවුරුදු 2500කටත් වැඩි කාලයක් දැන් ගත වෙලා තියෙනවා. ඒත් ශ්‍රී සද්ධර්මයේ අදටත් පිරිසිදුව පවතින නිසා මේ සද්ධර්මයේ බණපදයක් හැටියට අටි අහන්න ලැබෙනවා. ඉතින් ඒක ලකු වාග්යක්. ඒ භාග්‍ය ආලාර කාලා මුද්දකරාම පුත තාපසවරුන්ටත් නැතිව ගියා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ආවර්ජණය කළ බැලුවා කාටද ඊළඟට දහම් දෙසිය යුත්තේ. දැක්ක තමන් වහන්සේට දුෂ්කර ක්‍රියා කරන කාලේ උපස්ථාන කරපු පංචවග්ගීය භික්ෂුන් වහන්සේලාට ඊළඟට දහම් දෙසිය යුතුයි. ඒ අය කොහෙද ඉන්නේ කියලා ආවර්ජණය කළ බැලුවාම දැක්කා බරණැස් ඉසිපතනේ වාසය කරනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මහා කරුණාවෙන් ගයාවේ සිට බරණැස ඉසිපතනේ දක්වා වැඩම කළා. ඉතින් වැඩම කරනකොට මේගොල්ලෝ දුරතියාම දැක්කා. දුරතියාම දැක්කට මේ අයගේ විශ්වාසය වෙනකොට බිඳිලා ගිහිල්ලා තිබුණේ. ඇයි ඒගොල්ලෝ බලාපොරොත්තු වුණේ ওই විදිහේ බුදුරජාණන් වහන්සේ නමක් දකින්න නෙමෙයි. කියන්නේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන සවනාගන බුද්ධ රශ්මි මාලාවන්ගෙන් ශෝභමාන වූ එහෙම බුදු කෙනෙක් බලන්න නෙමෙයි ඒගොල්ලෝ කැමති වුණේ. කොහොම කෙනෙක් බලන්නද? කන්නේ බොන්නේ නැතුව වැහැරිලා ගිය ඇටකටු පෑදිච්ච ඊළඟට කිලුටු වස්ත්‍රයක් ඇඳගත්ත එහෙම බුදු කෙනෙක් බලන්න තමයි එයා කැමති වුණේ. තේරුණාද? අද කාලෙත් ඒක තියෙනවානේ බොහෝ දෙනෙක් අතර. බොහෝ දෙනෙක් හිතනවා උග්‍ර තවුස්කම් කරනවා නම් ඒක තමයි නිවැරදි ප්‍රතිපදාව කියලා. භාග්‍යතුන් වහන්සේත් ඒක වදාළා. ලෝකප්පසන්නා මනුස්සා මනුස්සය හැම වෙලෙම රූක්ෂ ප්‍රතිපදාවට පහදිනවා. තමන්ට කරගන්න බැරි වුණත් කවුරු හරි පැවිද්දෙක් රූක්ෂ විදිහට ජීවත් වෙනවා නම් ඒක තමයි මනුස්සය පහදින්නේ. හැබැයිම ධර්මයට පහදින අය අල්පයි. ඉතින් ඒක හින්දානේ බලන්න දේවදත්ත තෙරුන් ඉල්ලපු වරපහ දිහා බලනකොට දේවදත්ත තෙරුන්ට බොහෝ දෙනෙක් පැහැදුනේ. අජාතුසත්තු කුමාරයා හිටම් පැහැදුනේ අර ලෝකප්පසන්නා මනුස්ස රූක්ෂ දෙයට මනුස්සය කැමති කියන ආකල්පය තුළින් බලාපු නිසායි. ඇයි දේවදත්ත තෙරණුත් ඉල්ලුවා වර පහක් භාගිතුන් වහන්සේගෙන් මොනවද ඉල්ලුවේ? හා මොනවද ඉල්ල? ඈ ඔව් භික්ෂුන් වහන්සේලා දිවි හිමියෙන් කැලෑවලම වාසය කරන්න ඕන. ගම්වලට එන්න බෑ. ඔව් ඔව් ගස් මුල් වලම වාසය කරන්න ඕන. ඔව් ගෙවල් කියන්නේ වහලක් යටට යන්න බෑ. තව මොනවද? ඔව් පිණ්ඩපාතේම යැපෙන්න ඕන. ආරාධනා බාර ගන්න බෑ. ඒ වගේම ඔව් ඊළඟට පාංශු කුල සිවුරුම පාවිච්චි කරන්න ඕන. මිනිස්සුෝ දායකයෝ පූජා කරන සිවුරු පාවිච්චි කරන්න බෑ. ඊළඟට මස් මාංශ නොකා ඉන්න ඕන. මස් මාංශ කන්න බෑ. දැන් මේවට අද කාලේ වුණත් මිනිස්සුෝ කැමතිනේ. ආම්දුරු නමක් හරි තාපසේක් හරි කැලේටම වෙලා ගහක් මුලටම වෙලා පරණ දිราගිය සිවුරක් ඇඳගෙන මස් මාළු කන්න නැත්තම් මිනිස්සු හිතන අනේ රහතන් වහන්සේ නමක් ඉන්නේ නැති උඩින් යන කෙනෙක් ඉන්නේ නැති අහසින් යන කෙනෙක් ඉන්නේ නැති කියලා ඒ පැත්ත දිහාවට හැරීගෙන වැඳගෙන ඉන්නවා නේද? ධර්මයේ නෙමෙයි සොයන්නේ. බාහිර පුද්ගලයේ බාහිරින් බලලා තමයි ගොඩක් දෙනෙක් පහදින්නේ. එහෙම අපි පුද්ගලයේ බාහිරින් බලලා පහදින්න ගියොත් අපිට ධර්මය හම්බ වෙයිද? හම්බ වෙයිද නැද්ද? හම්බ වෙන්නේ නැහැ. තේරෙනවද? ඉතින් එහෙම දේවල් දන්න සමහර කෙනෙක් දැන් දේවදත්ත තෙරුන් වගේ අය තමන්ට මිනිස්සුව පහදවාගෙන ලාභ සත්කාර උපදවා ගන්න ඒ වගේ දේවල් අනුගමනය කළා. අන්න බලන්න වෙනස. දේවදත්ත තෙරුන්ට ඕනුනේ මේ තමන්ගේ අනුගාමිකයන් සසර දුකින් මුදවන්න නෙමෙයි. මේ රූක්ෂ පිළිවෙතක් ඉදිරිපත් කරලා ඒ අය පහදවාගෙන ඒ අයගෙන් ලාභ සත්කාර ලබා ගන්න. අන්න ඒකයි වෙනස. ඉතින් දැන් මේ පංචවග්ගය තාපසවරුත් බලාපොරොත්තු වෙන්නේ එහෙම බුදු කෙනෙක් දකින්න රූක්ෂ පිළිවෙත් අනුගමනය කරන. නමුත් භාග්‍යතුන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරලා සම්බුද්ධත්වයට පත්ව සිටිනවා කියන එක ඒ අය විශ්වාස කරේ නැහැ මුලදී. ඉතින් භාග්‍යතුන් වහන්සේට මුලදී සිද්ධ වුණා එයාත් එක්ක සාකච්ඡා කරලා එයාට පළමුකොට හේතු ගන්නන භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්දයි. ඒකෙහිඳ ඔබලා විශ්වාසයෙන් යුක්තව ශ්‍රද්ධාව පිහිටුවාගෙන සද්ධර්මයට අහුම්කම් දෙන්න. ඉතින් කියද්දිත් එයා ඉඳන් කිව්වා එහෙම වෙන්න බෑ. ඉතින් මේ උග්‍ර තපස් ක්‍රම වලින්වත් සම්බුද්ධත්වය ලබන්න බැරි වුණා නම් දැන් කොහොමද මෙහෙම සැපට ජීවත් වෙලා ධර්මය අවබෝධ කරන්නේ කියලා. ඉතින් භාග්‍යතුන් වහන්සේ වදාළ තථාගතයන් වහන්සේ මේ සැපට ජීවත් වෙන්න ප්‍රතිබහුල බවට පත් වුණා නෙමෙයි. මාර්ගයෙන් බැහැර වුණා නෙමෙයි. තථාගතයන් වහන්සේ අමෘතේ සාක්ෂාත් කළා. එහෙනම් කන් යොමු කරන්න සිත පිහිටුවා ගන්න බණ අහන්න කියලා. ඉතින් එහෙම කියද්දිත් මේ අය ඊට පටහැනිව කතා කරනකොට තථාගතයන් වහන්සේ හැවම මහණෙනි තථාගතයන් වහන්සේ ඔබලාට මෙහෙම දෙයක් මීට කලින් කියලා තියෙනවද? කියන්නේ නැහැ ස්වාමීනි කියලා. අන්න එතකොට තමයි ඒගොල්ලන්ට තේරුනේ භාග්‍යතුන් වහන්සේ සැබවින්ම සම්මා සම්බුද්දයි කියලා. ඊට පස්සේ තමයි බණ ඇහෙන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ වදාළ ඒ ප්‍රථම ධර්ම දේශනාව ධම්මචක්කප්පවත්තන සූත්‍රාන්ත දේශනාව නමින් අපි අහලා තියෙනවා. ඉතින් මේ දේශනාව ඇසීමෙන් ඒ පංචවග්ගයේ භික්ෂුන් වහන්සේලා අතර ප්‍රධානියා වූ කොණ්ණඤ්ඤ ස්වාමින් වහන්සේ සෝතාපට්ටි ඵලයට පත් වුණා. ඉතින් ඉන් අනතුරුව භාග්‍යතුන් වහන්සේ පිළිවෙලින් වප්ප බද්ධ්‍ය මහානාම අස්සජී කියන ස්වාමින් වහන්සේලාත් සෝතාපට්ටි ඵලයට පත් වෙනතුරු වෙන වෙනම ඒ ස්වාමින් වහන්සේලාටත් ධර්ම දේශනා කළා. ඉතින් සියලු දෙනා වහන්සේ සෝවාන් ඵලයට පත් වුණායින් පස්සේ ඒ කියන්නේ අසල පුණ පොහෝ දිනය ගත වෙලා තවත් දවස් 4කුත් ගෙවුණායින් පස්සේ ඊළඟට යෙදිච්ච පස්වැනි දවසේ මේ පක්ෂයේ යෙදිච්ච පස්වැනි දවසේ තමයි අනාත්ම ලක්ෂණය පැහැදිලි කරමින් අරහත් ඵලයට පත්වීම සඳහා මේ පංචවග්ගයේ භික්ෂුන් වහන්සේලාට නැවත ධර්ම දේශනා කළේ. ඒ දේශනාව සංයුත්ත නිකායේ කන්ද සංයුත්තේ උපය වග්ගයේ පංචවග්ගයේ සූත්‍රය නමින් සඳහන්ව තිබෙනවා. අනත්ත ලක්ෂණ සූත්‍රය නමිනුත් හැඳින්වෙනවා. සමහරු මේ වචනය අනන්ත ලක්ෂණ කියලා වරදවා කියවනවා. අනන්ත ලක්ෂණ නෙවෙයි අනත්ත ලක්ෂණ. මොකද්ද මේ අනත්ත ලක්ෂණ කියලා කියන්නේ? අනාත්ම ලක්ෂණය. අනාත්ම ලක්ෂණය පැහැදිලි කරමින් වදාළ ධර්මදේශනාව කියන එකයි එහි තේරුම. භාග්‍යතුන් වහන්සේ මේ දේශනාවෙහි විශේෂයෙන් අනාත්ම ලක්ෂණය ගැන පැහැදිලි කරලා ඉදිරිපත් කළා. ඉතින් අපි බලන්න ඕන මොකද්ද මේ අනාත්ම ලක්ෂණය කියන්නේ කියලා. මොකද්ද මේ අයට තේරිලා තියෙන්නේ මේ අනාත්ම ලක්ෂණය පිළිබඳව? අහලා තියෙන්නේ මොනවද? දන්නේ මොනවද? අන්න හරි. තමන්ගේ වසඟෙහි පවත්වන්න බැරි දේ තමයි අනාත්ම කියලා කියන්නේ. එතකොට දැන් එහෙනම් අපිට පේනවා මේකට විරුද්ධාර්ථයකුත් තියෙන්න එපා. එහෙමනම් ඒ මොකද්ද? ආත්ම. එතකොට ආත්ම කියලා කියන්නේ ස්වකීය වසඟෙහි තමන්ට ඕන විදිහට ආධිපත්‍යයෙන් ස්වාමීත්වයෙන් පැවැත්විය හැකි දෙයට කියනවා ආත්ම කියලා. ඉතින් පෘථග්ජනයා තුළ මුල් බැසගත්ත වැරදි සංකල්පනාවක් තමයි මේ ආත්ම සංකල්පය. තමා කියලා වෙන් කළා අනික් දේවල් වලින් වෙන් කළා ගන්න පුළුවන්. තමාට ඕන විදිහට පවත්වන්න පුළුවන් තමාගේ වසඟෙහි පැවැත්විය හැකි තමන්ට ආවේනික තමන්ගේ ස්වාමිත්වයේ පැවැත්විය හැකි යම් කිසි පදාර්ථයක් තියෙනවා. ඒක රූප වෙන්න පුළුවන්, නාම වෙන්න පුළුවන්, යම් ඒ දෙකම වෙන්න පුළුවන් යම් කිසි පදාර්ථයක් තියෙනවා කියලා ආකල්පයක් තියෙනවා. දැන් අපි තුල එහෙම එකක් තියෙනවද නැද්ද? කියන්නේ අපි කියන්නේ පොදුවේ අපි මහජනයා ගමු, පුතග්ජනයා ගමු. එහෙම ආකල්පයක් තියෙනවද නැද්ද? තියෙන බව කොහොමද දැනගන්නේ? තියෙනවා කිව්වට තියෙන බව දැනගන්නේ කොහොමද? ආසාව කොහොමද තියෙන්නේ? අන්න හරියෝ. ඊට ඉස්සෙල්ලා දැන් මගේ දුව මගේ පුතා හැම කියන්නේ ඉස්සෙල්ලා. ඊට ඉස්සෙල්ලා කොහොමද මේ කියන්නේ? ආන්න හරි. තමන් පිළිබඳ වෙනවා. මේ තමන්ගේ ශරීරය. මේක තමන්ට ඕන විදිහට තියෙන්න ඕන. කොහොමද තියෙන්න ඕන? ඈ? නෑ තියෙන්නේ නැති එක හරි. දැන් අපි බලාපොරොත්තු වෙන්නේ කොහොමද? ආන්න හරි. කොහොමද අපි තියෙන්න ඕන කියලා හිතන්නේ? අන්න හරි. ලෙඩ වෙන්න බෑ. ලෙඩ වෙන්න බෑ. මේක කැක්කුම් දෙන්න බෑ. රිදෙන්න බෑ. වයසට යන්න බෑ. දිරන්න බෑ. මැරෙන්න බෑ. තමන්ට ඕන විදිහට තියෙන්න ඕන. ඉතින් තමා තමා කියන අදහස හැම වෙලෙම හිතට එනවා. හරි. දන්න ආත්ම සංකල්පේ. එතකොට දැන් ඊට පස්සේ අපි බලනවා මේ තමන් හා සම්බන්ධ දේවල්. ඒවත් තමන්ට ඕන විදිහට පවත්වන්න. අන්න තමන්ගේ දරුවෝ, තමන්ගේ වතු පිටි, තමන්ගේ ගේ දොර, තමන්ගේ ගෙදර, ඒවත් තමන්ට ඕන විදිහට පවත්වන්න හදනවා. එතන ඒ විතරක් නෙවෙයි අපි තමන්ගේ ගම, තමන්ගේ රට, ලෝකෙත් තමන්ට ඕන විදිහට පවත්වන්න හදනවා. එතන බලන්න මේ ආත්ම සංකල්පය කියන එක කොච්චර දුරට ව්‍යාප්ත වෙලා ව්‍යාප්ත වෙලා ව්‍යාප්ත වෙලා ගිහින් තියෙනවා. ඉතින් මේක අරවණේක ලේසි නෑ. දැන් මේක තවදුරටත් මේ ජීවිතේ විතරක් නෙමෙයි. දැන් මේක තවදුරටත් ව්‍යාප්ත වෙලා යනවා. ඒක කොහොමද ව්‍යාප්ත වෙලා යන්නේ? අන්න හරි. එතකොට දැන් සමහර කෙනෙක් තුළ තියෙනවා, ඉතින් එහෙමනම් මේ දිගින් දිගට යන මේ ජීවිතේ විතරක් නෙමෙයි, මේ ජීවිතේ කොහොමද පටන් ගත්තේ? කලින් ජීවිතේ සම්බන්ධයක් ඇතුව. එහෙනම් කලින් ජීවිතෙන් මේ ජීවිතයට සම්බන්ධ වෙච්ච ආත්මයක් තියෙනවා. අන්න එතනටත් එනවා. ඊට පස්සේ දැන් ඔන මේ ජීවිතයේ දේවල් විතරක් නෙවෙයි, දැන් ඔන මොකද උනේ? කලින් ජීවිතේකුත් මේකට ඇඳගත්තා. ඊට පස්සේ කල්පනා කරන මේ ජීවිතෙන් පස්සේ යන ආත්මයකුත් තියෙන්න ඕන. ඉතින් දැන් සමහර කෙනෙක් ওই විදිහට ඒ එකම ආත්මය දිගින් දිගට ගමන් කරනවා කියලා එනවා. ඊට පස්සේ බලනවා දැන් කොහොමද මේ විදිහ ආත්මයක් පවතින. දැන් බලන්න මේ සංකල්පනා හැදෙන හැටි, දෘෂ්ටියක් හැදෙන හැටි. ඊට පස්සේ කල්පනා කරනවා මේක ඉතින් සුළුපටු නෑ, මේක එහෙනම් ඉතින් කවුරු හරි මවලා. ඔන්න මෙවුන්කාරයෙක් පිළිබඳ සංකල්පයක් කියනවා. ඉතින් එයාට නමකුත් දානවා. එක්ක දෙවියන් වහන්සේ කියනවා, අල්ලා කියනවා, නැත්නම් බ්‍රහ්මයා කියනවා, විෂ්ණු කියනවා. ඔන්න එයාට නමකුත් දැම්මා. හරිද? දැන් බලන්න ඒගොල්ලෝ ඉන්න අයද නැති අයද? අර තමන්ගේ හිතේ ඇතිවෙච්ච ආත්ම දෘෂ්ටිය නිසා එහෙනම් මේ ආත්මය කවරක විසින් හෝ නිර්මාණය කරන්න ඇති කියලා එකක් හිතින් හදාගෙන ඒගොල්ලෝ නංගනුත් දාගෙන අපි ආව තමයි අදහන්නේ, එයා තමයි අපිව මැව්වේ, එයා ළඟට තමයි අපි යන්නේ කියලා එනවා. එතකොට මොකද්ද මේ එන්නේ? අන්න බලන්න ආත්ම දෘෂ්ටිය නැහැටි. හරිද? එතකොට කියනවා ඒක සාස්වත දෘෂ්ටි කියලා. සදාතනික ආත්මයක් තියෙනවා කියන අදහසකට එනවා. හරිද? සමහර කෙනෙක් හිතනවා නෑ, එහෙම තියෙන්න බෑ. මෝපියන් නිසා මේ ජීවිතය උපන්න, ඉන්නකම් කාලා බීලා ජීවත් වුණා. ඒ තමා මේ ජීවිතේ මරිනවායින් පස්සේ සිඳී බිඳී වෙනසී යනවා. ඒත් එතන තියෙන ආත්ම දෘෂ්ටියමයි. තමා කියලා කෙනෙක් පිළිගන්නවනේ. ඒ ආත්මේ මේ ජීවිතේ අවසන් වෙනවා. ඒකට කියන උච්ඡේද දෘෂ්ටිය කියලා. සමහර කෙනෙක් හිතන්න පුළුවන් මේ ජීවිතේ නෙවෙයි, මේ ආත්මේ දෙව්ලොවට ගිහිල්ලා එතනින් තමයි නැති වෙලා යන්නේ. උච්ඡේද දෘෂ්ටිය දෙවෙනි තුන්වෙනි ජීවිත වලටත් යන්න පුළුවන්. කොහෙදි හරි මේක නැති වෙලා යනවා. මේ සත්‍යය නැති වෙලා යනවා. මේ ආත්මය නැති වෙලා යනවා. එතකොට බලන්න මේ ආත්ම සංකල්පය කියන්නේ තමා කියලා රූපයක් හරි නාමයක් හරි පිළි අරගෙන ඒ දෘෂ්ටිය තුලින් සදාතනික ආත්මයක් තියනවා කියන අදහසට එන්න පුළුවන්. එතකොට සාස්වත දෘෂ්ටියට වැටෙනවා. එහෙම නැත්නම් මේ ආත්මය මරණින් මතු සිඳී බිඳී නැති වෙලා යනවා කියන උච්ඡේද දෘෂ්ටියටත් වැටෙනවා. එතකොට දැන් අපිට හිතෙන්න පුළුවන් මේ සාස්වත දෘෂ්ටිය හෝ උච්ඡේද දෘෂ්ටිය බෞද්ධ නොවන අබෞද්ධයට තමයි තිබිය හැක්කේ කියලා. හරිද? හැබැයි ස්කන්ධ ධාතු ආයතන වශයෙන් හේතුඵල ධහම තේරුම් නොගත් බෞද්ධ හැටියට නැත්තම් ශ්‍රාවකයන් හැටියට පෙනී සිටින බොහෝ දෙනෙක් තුලත් මේ ආත්ම දෘෂ්ටිය සාස්වත හැටියට හෝ උච්ඡේද හැටියට තියෙනවා. ඒ කොහොමද? සමහර කෙනෙක් හිතාගෙන ඉන්නවා එකම තමා නැත්තම් මේ ආත්මයේ විසින්ම තමයි අතීත ජීවිතවල කර්ම රැස් කළේ. ඒ ආත්මයේම තමයි දැන් විපාක විඳින්නේ. ඒ ආත්මයේම දැන් ආයි කර්ම රැස් කර ගන්නවා ලබන ආත්මයට යන්න. එතකොට ලබන ආත්මේ විපාක විඳින්නේ කවුද? ඒ ආත්මයමයි. ඉතින් එතකොට එතන නැද්ද ආත්ම දෘෂ්ටිය? එතකොට සමහර කෙනෙක් කර්මය ආත්ම වශයෙන් අරගෙන තියෙනවා. සමහර කෙනෙක් සිත ආත්ම වශයෙන් සලකනවා. මේ විඥානේ කලින් ජීවිතෙන් සිඳිලා මේ ආත්මෙට ආවා. එහෙමනේ කතා කරන්නේ. ඔන්න මේ ආත්මෙ හිටියා. ඒ එකම ඒ විසිතම තමයි විඥානේ තමයි. ඊට පස්සේ ඔන්න මේ ජීවිතෙන් චුත වෙලා මේ සිත තවත් මව කුසකට යනවා. එතකොට ගියේ මොකද්ද? ආ විඥානේ නැත්තම් සිත. එතකොට දිගින් දිගට යන විඥානයක් සිතක් තියෙනවා කියලා කෙනෙක් පිළිගන්නවා. නැද්ද හොඳයි බෞද්ධයන් අතර එහෙම. එතකොට ඒක ආත්ම දෘෂ්ටියද නැද්ද? ආත්ම දෘෂ්ටිය. අන්න බලන්න. තේරුණාද? එතකොට මේ කොහෙන් කොහෙන් හරි පෘථග්ජනයා කැරකිලා කැරකිලා ගිහිල්ලා බැසගන්නේ කොහෙද? ආත්ම දෘෂ්ටියට. සමහර කෙනෙක් නිවනත් ඒ විදිහට වරදවා ගන්නවා. හරිද? නිවන් නිවන් දුටුවාම නැත්නම් නිවනටපත් වෙච්චාම මේ ඉන්න සත්‍ය මේ ඉන්න ආත්මේ නැති වෙලා යනවා. හරිද? එතකොට මොකක්ද ඒ කියන්නේ? උච්ඡේද දෘෂ්ටිය ගැන. එතකොට මේ හැම පැත්තකින්ම ආත්මයක් පිළිබඳ හිතේ තියෙන වැරදි අදහස එහාට මෙහාට එහාට මෙහාට තල්ලු කර කර කොහට හරි දානවා. එතකොට ආත්ම දෘෂ්ටිය මිදෙනවද? ඒ තාකල් මිදෙන්නේ නැහැ. ආන්න බලන්න. එතකොට දැන් තම තමන් හිතන්න ඕන මට කොහොමද මේ ආත්ම දෘෂ්ටිය තියෙන්නේ? මට කොහොමද මේ ආත්ම දෘෂ්ටිය තියෙන්නේ කියලා. ඔව් ඒක තමයි. ඉතින් දැන් මට මේක තේරුම් ගිය අවස්ථාවක් තිබුණා. ඒ කියන්නේ කුඩා කාලේ අපිත් මේ වැඩිහිටියන්ගෙන් අහලා තිබුණේ කලින් ජීවිතේ කර්ම රැස් කරගෙන දැන් විපාක විඳිනවා, දැන් කර්ම රැස් කරගෙන ඉදිරියට විපාක විඳිනවා. හැබැයි මගේ හිතේ තිබුණේ මේ එකම තමා. කලින් ජීවත් උනේත් මමමයි. ඒ මන් තමයි කලිනුත් කර්ම රැස් කරේ විපාක දැන් විපාක විඳින්නේ. ඒ මම දැනුත් කර්ම රැස් කර ගන්නවා. ඒ මම අනාගතෙත් විපාක විඳින. එතකොට දැන් දිගටම යන්නේ කවදා ආත්ම භාවයෙන් ආත්ම භාවයට ආත්ම භාවයෙන් ආත්ම භාවයට? ආන්න හරි. එතකොට ඒ කියන්නේ මොකද්ද මේ? ආත්ම දෘෂ්ටිය. එතකොට දැන් ගොඩක් දෙනේ කර්ම විපාක ගැන හිතාගෙන ඉන්නේ ඔය ක්‍රමයෙන් නෙමෙයිද? ආන්න හරි. එතකොට මට මේ ධර්මයේ කියවන්න පටන් ගත්තයින් පස්සේ මට දකින්න ලැබුණ භාග්‍යතුන් වහන්සේ මේ ක්‍රමයේ කර්ම හා විපාක විඳින ආත්ම භාවයක් පිළිබඳ සංකල්පය ප්‍රතික්ෂේප කරලා තියෙනවා. හරිද? එකම සත්වයා එකම ආත්මය තමයි මේ කර්ම රැස් කරන්නේ විපාක විඳින්නේ කියන අදහස ප්‍රතික්ෂිප්තයි. ඒක සාස්වත දෘෂ්ටියයි කියලා. එතකොට මම කල්පනා කළා, එතකොට මම මේ කර්ම විපාක ගැන හිතාගෙන ඉඳලා තියෙන්නේ වැරදි විදිහටනේ. ආත්ම දෘෂ්ටිය තුල ඉඳලානේ මම මේක හිතාගෙන ඉඳින්නේ. තේන දැන් ගොඩක් දෙනෙක් පරලෝවට ගෙනියන්න ගොඩක් කර්ම රැස් කරනවානේ. පරලෝ විපාක පිණිස කර්ම රැස් කර ගන්න ඕන විදිහක් තියෙනවා. ඒක වෙනම කතාවක්. නමුත් ගොඩක් දෙනෙක් හිතන්නේ මේ තමන් පරලෝවදී විඳිනවා සැප විඳිනවා. එහෙනම් තමන්ට පරලෝව ගිහින් විඳින්න සැප විපාක තියෙන්න ඕන. තේනවා. කර්මහා විපාකයේ පිළිබඳ අදහස තුනේ ඉඳලා නෙමෙයි ඒක හිතන්නේ. තමානමති සත්‍යයට තව ඉස්සරහට ගොඩක් උපදින්න තියෙනවා. නිවන් දකින්නේ තව ගොඩක් ඈත. අදහෙට නෙමෙයි ඒක. හරිද? ඉතින් ඒකෙන්ද තව භවාන්තරයක් යන්න තමන්ට තියෙන්න ඕන කුසල කර්ම. එතකොට මේ තුල තියෙන්නේ ආත්ම දෘෂ්ටියද අනාත්ම දෘෂ්ටියද? ආත්ම දෘෂ්ටිය. ආන්න බලන්න. එතකොට ගොඩක් දෙනෙක් මේ බෞද්ධයන් අතර ඉන්න ගොඩක් දෙනෙක් කුසල් කරන්නේ ඔය අදහසේ හිඳලා නෙමෙයිද? ඉතින් එතකොට ඒගොල්ලොන්ට නිවන සමීප වෙයිද ඈත් වෙයිද? ඈත් වෙනවා, ඈත් වෙනවා. මොකද මේ අනාත්ම කියන එක තේරුම් අරන්නේ නැහැ. එතකොට මට හරි පුදුම සංවේගයක් ඇතුණා. ඉතින් අපි මේ ධර්මයේ කියලා හිතාගෙන ඉන්න අධර්මයක් නේ කියලා. ඊට පස්සේ මම කරපු වැඩේ තව තවත් ධර්මය ඉගෙන ගන්න පටන් ගත්තා. ධර්මය ඉගෙන ගන්නකොට විශේෂයෙන් මේ හේතුඵල ධහම ගැන අහනකොට තේරුණා, හා මේ හැම දෙයක්ම හේතුඵල. පුරාණ ජීවිතයේ රැස්වෙච්ච කර්ම නැමැති හේතුව නිසා මේ ජීවිතයේ නැමැති ඵලය හටගෙන තියෙනවා. එතකොට පුරාණ ජීවිතයේ කර්මයේ නැමැති හේතුව සකස් වුනේ නැත්තම් මේ ජීවිතයේ ඵලයේ විපාක නැමැති ඵලය හටගන්නේ නැහැ. ආ, එතන තියෙන හේතුඵල. එතකොට එහෙනම් මේ ජීවිතයේ කර්මයෙන් කර්ම නැමැති හේතු සකස් වෙන්න පුළුවන්. ඒ හේතු සකස් වීම අපි නොකොලොත් නැත්නම් නොවුනොත් ඒකේ විපාක නැමැති ඵලය නැතුව යනවා. අන්න මේ විදිහට ගලපනකොට තේනවා මෙතන එහෙනම් ආත්මයක් නැහැ. මෙන්න මේකයි අනාත්ම ලක්ෂණය. කියන්නේ ආත්මයක් නැහැ. හේතුව හා ඵලය අතර සම්බන්ධය විතරයි තියෙන්නේ. හේතුව නිසා ඵලය හට ගන්නවා. ඉමස්මින් සති ඉදං හෝති. ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති. හේතුවින්ද හේතුව හට ගැනීමෙන් ඵලය හට ගන්නවා. ඉමස්මින් අසති ඉදං නහෝති. හේතුව නැත්තම් ඵලය නැහැ. ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. මේ හේතු අභාවයට යාවේ ඵලය අභාවයට යනවා. එතකොට කර්මය නැමැති හේතුවින්ද විපාකය හට ගන්නවා. ඒක පසුබිම් කරගෙන නැවතත් කර්ම රැස් වෙන්න පුළුවන්. ඒ කර්ම නිසා නැවත විපාක හට ගන්න. හොඳයි, ඒ කර්ම නැති වුණොත් විපාක හට ගැනීමක් නැහැ. එහෙමනම් දැන් මෙතන දිගින් දිගට කර්ම රැස් කරන්නා වූ හෝ විපාක විඳින්නා වූ හෝ ආත්මයක් තියෙනවද? එහෙම නැහැ. ඒක හේතුඵල වශයෙන් වෙන්නේ. කර්ම නැවත හේතුවෙන් ඉඳ විපාකය හට ගන්නවා. ඒක පාදක කරගෙන ආයි කර්ම රැස් වෙනවා, ආයි විපාක හට ගන්නවා. ආයි කර්ම රැස් වෙනවා, ආයි විපාක හට ගන්නවා. යම් තැනකින් අපි මේ කර්ම රැස්වීම නම් වූ හේතුව කඩලා දැම්මොත් ආන්න විපාක නිරුද්ධ වෙන්න ඕන. මෙන්න මේකයි අපි තේරුම් ගත යුතු දහම. තේන්නත් අන්න එතකොට තමන්ට තේරෙනවා ආත්ම දෘෂ්ටියෙන් බැහැර වෙලා කර්මය හා විපාක ගැන බලන්න ඕනේ කොහොමද. ඒ තුල තමයි මේ ගැටලු විසඳ ගන්න පුළුවන් වෙන්නේ. තේන්නත් අන්න එහෙම නොවනින් සලකා ගන්න ඕනේ. එහෙනම් දැන් තමන්ගේ ජීවිතය ඇවිල්ලා පූර්ව ජීවිතයක රැස්වෙච්ච කර්මවල විපාකයක් ප්‍රතිඵලයක්. හරිද? එතකොට මේ තමන්ම කලින් හිටියා කියලා කිව්වොත් හරිද? මේ රූපයම කලින් තිබුණා කිව්වොත් හරිද? නෑ. මේ චිත්තචෛතසිකම කලින් තිබුණා කිව්වොත් හරිද? නෑ. එහෙනම් දැන් මේ හටගෙන තියෙන රූපය කලින් තිබිච්ච රූපේමද? නෑ. මේ හටගෙන තියෙන චිත්තචෛතසික කලින් තිබිච්ච ඒවමද? එහෙනම් කලින් එකයි මේක අතර සම්බන්ධයක් නැද්ද කොහොමවත්? සම්බන්ධයකුත් තියනවා. කලින් හේතුවල ඵලයක් මේක. ආන්න සම්බන්ධය. හැබැයි ඒකමද මේ තියෙන්නේ? ආන්න හරි. ඉතින් ඔන්න ඕක නිසා තමයි නාගසේන ස්වාමීන් වහන්සේ මිලින්ද රජුරන්ට පැහැදිලි කළේ නචසෝ නචාඤ්ඤෝ. ආන්න. එයාම මේ ඉන්නවා කියන්නත් බෑ. එහෙම කරොත් දහමට විරුද්ධයි. ඒක සාස්වත දෘෂ්ටියට යනවා. හරිද? නචාඤ්ඤෝ. එයා කලින් හිටපු එක්කෙනායි මේ දෙන්නේ කිව්වොත් ඒත් පටහැනි වෙනවා. මොකද හේතුඵල සම්බන්ධයක් එන හින්දා. අන්න එහෙම තමයි මේ අනාත්ම ලක්ෂණය තේරුම් ගන්න ඕන. දැන් පැහැදිලිද? ආන්න හරි. ඉතින් භාග්‍යතුන් වහන්සේ පංචවග්ගීය භික්ෂුන් වහන්සේලාට වදාලා රූපං භික්කවේ අනාත්තා. මහණෙනි මේ රූපය අනාත්මයි. ඉතින් මේ අනාත්මයි කියන එක තේරුම් ගන්න ඕන මෙන්න මේ විදිහට. අනාත්ම භවයේ ලක්ෂණය තේරුම් ගන්න ඕන. මොකද්ද ලක්ෂණය? ඇවිල්ලා අනාත්මයි කියලා කියන්නේ අවසවත්තිතු. අවසවත්තේ කියලා කියන්නේ තමන්ට ඕන විදිහට මේවා වසඟෙහි පවත්වන්න බෑ. හරිද? මේ හටගත්ත සංස්කාර මේවා දිගට පවතින්න එපා. නැත්නම් පවතින සංස්කාර දිරන්න එපා. තිරන සංස්කාර මැරෙන්න එපා කියලා තමන්ගේ වසඟෙහි පවත්වන්න බෑ. ඒක තමයි මේ අනාත්ම ලක්ෂණේ පළවෙනි කාරණේ අවසවත්තිත්ව. තමන්ගේ වසඟෙහි පවත්වන්න පුළුවන් බවක් නැහැ. ඊළඟට ශුඤ්‍යතෝ. ශුඤ්‍යතය කියලා කියන්නේ වසඟෙහි පවත්වන්න පුළුවන් පුද්ගලයෙකුත් නැහැ. දේවියන් වහන්සේ කියලා හෝ මෙවුම් කාර්යය කියලා හෝ එහෙම වසඟෙහි පවත්වන්න පුළුවන් කෙනෙකුත් නැහැ. තමාට මේක වසඟෙහි පවත්වන්නත් බෑ. හරිද? දැන් හොඳයි බලන්න අපි ලෙඩ වෙන්න අකමැතියි කියලා ලෙඩ නොවී ඉන්න පුළුවන්ද? වසඟෙහි පවත්වන්න බෑ. වසඟෙහි පවත්වන්නේක් නැහැ. හරිද? ඊළඟට වයසට නොයා ඉන්න කොච්චර උපක්‍රම ගත්තත් අපිට පුළුවන් දෙයක් නවත්තන්න. නවත්තන්න බෑ. වසඟෙහි පවත්වන්නේක් නැහැ. ඊළඟට මැරෙන්න නැති වෙන්න කොච්චර බෙහෙත් බිවත් අමෘතේ බිවත් පුළුවන්ද නොමැරී ඉන්න? බෑ. හරි. අන්න වසඟෙහි පවත්වන්නේක් නැහැ. ඒ කාරණේ ශූන්‍යයි. වසඟෙහි පවත්වන්නේ කු නැති බැවින් ශූන්‍යයි. හරිද? ඒකයි ශූන්‍ය කියලා කියන්නේ. දැන් සමහර කෙනෙක් ශූන්‍ය කියන ලක්ෂණය හිතාගෙන ඉන්නවා මුකුත්ම නැහැ කියලා. ඕක ඉංග්‍රීසියෙන් කියනවා emptiness කියලා, his කියලා. හරිද? මේ his කියලා කියන්නේ වසඟෙහි පවත්වන්නේක් නැති බැවින් his. ඒ කාරණේ ශූන්‍යයි. නමුත් හේතු නිසා හටගත් සංස්කාර ධර්ම ශූන්‍යද? හේතු නිසා හටගත් සංස්කාර ධර්ම තියෙනවා. ඒවා හේතුන් නිසා හටගෙන ස්ථිතියට පැමිණෙනවා. ස්ථිතියට පැමිණිලා ඒවා භංගයටපත් වෙනවා. හරිද? හේතුව නැත්තම් සම්පූර්ණ නිරෝධයකටපත් වෙන්නත් පුළුවන්. ඒක තමයි සංස්කාරයන්ගේ ලක්ෂණය. නමුත් මුකුත් නැහැ කියලා හිතාගන්න එක තවත් මිත්‍යා දෘෂ්ටියක් විතරයි. මොකද හටගත් හේතු නිසා හටගන්න සංස්කාර පවතිනවා. පවතින සංස්කාර බිඳී යනවා. එහෙනම් උපාදටිති භංග වශයෙන් සංස්කාරයන්ගේ පැවැත්මක් තියෙනවා. ඒක නැහැ කිව්වොත් ඒක සම්පූර්ණ බොරුවක්. ඉතින් ඒක නිසා මේ නාගාර්ජුනගේ ශූන්‍යතාව අරගෙන සමහරු මේ ගොඩනගාගෙන තියෙන ශූන්‍යතා සංකල්පය සම්පූර්ණ මිත්‍යාවක්. ඒකත් ආයෙ ගිහින් වැටෙන ආත්ම දෘෂ්ටියටමයි. තේරුණාද? අර මුලින් හිටපු තැනට තමයි ආයෙ කරකලා ගිහලා අගිනුත් වැටෙන්නේ. ඉතින් මේ එකකටවත් නොපැමිණ තමයි නිවැරදි ක්‍රමයෙන් ධර්මයේ තේරුම් ගත යුත්තේ. ආන්න ඒක. ඉතින් අන්න එහෙම තමයි භාග්‍යතුන් වහන්සේ වදාලේ ඒ අන්තයට වැටෙන්නේත් නැතුව මේ අන්තයට වැටෙන්නේත් නැතුව භාග්‍යතුන් වහන්සේ ඒ දෙකටම නොවැටි හේතුඵල වශයෙන් මධ්‍යම ප්‍රතිපදාවෙන් ධර්මයේ දේශනා කරනවා කියලා. ඇත කියන අන්තයට වැටෙන්නේත් නැ, නැත කියන අන්තයට වැටෙන්නේත් නැ. ඇත කියන අන්තයේ ස්ථිර සදාතනික ආත්මයක් තියෙනවා කියන ශාස්ත්‍ර දෘෂ්ටියට වැටෙන්නේත් නැ. තියෙන ඉන්න ආත්මේ නැත්තම් තියෙන ඉන්න සත්‍යය සිඳී බිඳී මැනසී යනවා, කිසිවක් නැහැ, ශූන්‍යයි කියන උච්ඡේදයට වැටෙන්නේත් නැ. ඒ දෙකටම පත්න වූ තථාගතයන් වහන්සේ මධ්‍යෙන් ධර්ම දේශනා කරනවා. ඒ කොහොමද? ඉමස්මින් සති දං හෝති. මේ හේතුව තියෙනවනම් මේ ඵලය හට ගන්නවා. මේ හේතුව නැත්තම් මේ ඵලය නැහැ. මෙන්න මේක තමයි මේ අනාත්ම ලක්ෂණය කියන්නේ. ඉතින් මේක තේරුම් ගන්නවා කියන එක බොහොම සියුම් දෙයක්. ඉතින් භාග්‍යතුන් වහන්සේ වදාලා මෙන්න මේ විදිහට දැන් ඔන්න අවසවත්, කියන්නේ වසඟෙහි පවත්වන්නේකු නැති බැවිනුත් අනාත්මයි. එහෙම වසඟෙහි පවත්වන පුද්ගලයෙකු නැති ලක්ෂණයුනුත් ශූන්‍ය බැවින් අනාත්මයි. අස්සාමිකතු මේක ස්වාමියෙක් නැහැ. මේකට අයිතිකාරයෙක් නැහැ. දැන් බලන්න අපි මේ තමාගේ කියලා හිතාගෙන ඉන්න රූපය අපට පරලෝ ගෙනියන්න පුළුවන්ද? බෑනේ. කවදා හරි මේක අතහැරලා දාලා අපට පරලෝ යන්න වෙනවා. එහෙනම් මේ ශරීරයේ ස්වාමියා මමද? තමන්ද? නැහැ. අසාමිකයි. හරිද? ඊළඟට අත්තපටික්ඛේපතු. ආත්ම ලක්ෂ ආත්ම බවට ප්‍රතික්ෂේප නැහැ, ප්‍රතිපක්ෂයි. කියන්නේ ආත්මයක තියෙන ඕන ලක්ෂණ කිසිවක් සංස්කාර තුල නැහැ. නාම ධර්ම තුලත් නැහැ, රූප ධර්ම තුලත් නැහැ. ආත්ම බවට ප්‍රතිපක්ෂයි. මෙන්න මේ ලක්ෂණ වල තමයි අනාත්ම බව කියලා කියන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ වදාලා මහන්නේ මේ රූපය අනාත්මයි. රූපංච හිදාම් බෙහෙක්කවේ අත්තා අභවිස්ස. යම් විදිහකින් මේ රූපය තුල ඔය කියන ආත්ම දෙයක් තිබුණා නම්, ඒ කියන්නේ ස්වාමීත්වයක් වසඟෙහි පවත්වන්නේක්, ඊළඟට මොකද කියන්නේ ආත්ම බවක් තිබුණා නම්, නයිදං රූපං ආබාදාය සංවත්තේය. මේ රූපය කවදාවත් දුකට හේතු වෙන්නේ, මේක ලෙඩ වෙන්නේ, මේක පීඩාවක් වෙන්නේ. ලබ්භේතච රූපේ ඒවම් මේ රූපං හෝතු ඒවම් මේ රූපං මා හෝසි. එහෙනම් මේ රූපය අනේ මගේ රූපේ ලෙඩ වෙන්න එපා, වයසට යන්න එපා, මෙහෙම තියෙන්න ලස්සන වෙන්න, උස යන්න, මහත් වෙන්න, සුදු වෙන්න, මෙහෙම තියෙන්න නිරෝගී වෙන්න කියලා හිතනකොට ඒක ලැබෙන්න ඕන. බලන්න දැන් මිනිසෙන් තුල කොච්චර මේවද තියෙන්නේ කියලානේ. බෝධි පූජාවක් තියලා ප්‍රාර්ථනා කරන්නෙත් අනේක්මට නිරෝගී වෙන්න, සැප වෙන්න, රට යන්න, හැම සැප සම්පතක්ම ලැබෙන්න කියලා නේද ප්‍රාර්ථනා කරන්නේ. ඒතර බලන්න මේ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ බෝධි පූජාව තුළිනුත් නේද. භාග්‍යතුන් වහන්සේ බෝධීන් වහන්සේ සෙවණේදී තමයි මේ අනාත්ම ලක්ෂණය අවබෝධ කරගත්තේ. ඒකත් විහිළුවට ලක් කරමින් බෝධීන් වහන්සේ යටදී ප්‍රාර්ථනා කරන්නේත් ආත්ම දේවා. හරිද? මේව හැමදාම Tamanට ඕන විදිහට ලස්සනට, සැපට, සුබ විදිහට තියෙන්න. ඉතින් කවුද අකමැති? එහෙමනම් මේ සසර දුකක් කියලා තියෙනවද? මේ ඔක්කොම හොඳ විදිහට තියෙනවනම්, අපි කැමති විදිහට තියෙනවනම්, ආත්ම ස්වභාවයේ තියෙනවනම්, ඉතින් එහෙනම් මේක දුකින් මිදෙන්න අවස්ථාවක් නැහැනේ. එතන මේවා අපට ඕන විදිහට නොපවතින හින්දා තමයි මේ දුකින් මිදීමක්. ඇයි අපි හැමදාම උපදින උපදින ආත්භාවයක් පාසල් ලෙඩ වෙනවා, ඉස්පිරිතාල ගාන යනවා, වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා, කී සැරයක්ද? මේක Tamanට ඕන විදිහට පවතින්නේ. අපි හොයන සැප අපට මේ තුලින් ලැබෙනවද? ලැබෙන්නේ නැහැ. අන්න ඒකයි වදාලේ. යස්මාචකෝ බෙහෙක්කවේ රූපං අනාත්තා. මහන්නේ මේ රූපේ අනාත්මද? එබැවින් ඒ හින්දා තමයි මේ රූපය ආබාධයේ පිණිස, දුක පිණිස, ලෙඩවීම පිණිස, ව්‍යාධිය පිණිස, සියලුම කරදර පිණිස හේතු වෙන්නේ. නච ලබ්භති රූපේ වම් මේ රූපං හෝතු ඒවම් මේ රූපං මා අහෝසි. එහෙනම් මේ රූපයේ තුල නම් මේ සතර මහා ධාතුන්ගෙන් හටගත දෙතිස් කුණුපයන්ගෙන් යුක්ත සියුම් වේවා, ගොරෝසු වේවා, කොයි විදිහෙන් හරි හැදිච්ච මේ රූපයේ තුල මගේ රූපේ මෙසේ වෙන්න, මෙසේ නොවෙන්න කියන එක නම් ලබන්න බෑමයි. තේනති. ඕක අපි හොඳට නුවණින් සලකසලක අවබෝධ කරගන්න ඕනේ. නිරන්තරයෙන් හිතන්න ඕනේ මේ රූපය තමන්ගේ නෙවෙයි. මේක තමන්ගේ වුණා නම් මේක මෙහෙම ලෙඩ වෙන්නේ නැහැ, මේක මෙහෙම දිරන්නේ නැහැ, මේක මෙහෙම මැරෙන්නේ නැහැ. ආන්න එක නිරන්තරයෙන් අපි හිතන්න ඕනේ. නමුත් බලන්න පොහුදුන් ලෝකයා දිහා බැලුවාම අපිට පේන මේකට කොච්චර රැවටිලා ඉන්නවද, කොච්චර මේක සරසනවද, ලස්සන කරනවද, අනුන්ට පේන මේක කොච්චර හරි ගස්සන්න හදනවද කියලානේ. ඒතකොට මොකද්ද තියෙන්නේ? මේ දිරන රූපේ දිරන බව අවබෝධ කරගෙන නැහැ. ලෙඩ වෙන රූපේ ලෙඩ වෙන බව අවබෝධ කරගෙන නැහැ. මැරෙන රූපේ මැරෙන බව අවබෝධ කරගෙන නැහැ. ඒ වගේම තමන්ගේ නොවන රූපේ තමන්ගේ නොවන බව අවබෝධ කරගෙන නැහැ. ඉතින් ඒ වුණාට දැන් සමහරු එහෙම ඇහුවහම දැන් එහෙම එයාට ඒ අවබෝධය ඇති කරගන්නේ අය මහන්සි ගන්නේ නැහැ. ඒ වුණාට දැන් එයා අඟවනවා අපි ගොඩාක් ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්නවා, ධර්මයේ සොයාගෙන යනවා, ඉක්මනට නිවන් දකින්න ඕන. නමුත් අර මුල අල්ල ගන්න ඕන තැන අල්ලගන්නේ නැහැ. තේරුණාද? ඉස්සල්ලාම තේරුම් ගන්න මේවා තමන්ගේ නෙවෙයි කියන එක. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාළා රූපය විතරක් නෙමෙයි, වේදනා, සංඥා, සංඛාර, විඥාන වශයෙන් ඇති වෙන නාම ධර්මත් මේ එකක්වත් තමාගේ වසඟෙහි පවත්වන්න පුළුවන් ආත්මීය දෙයක් නෙවෙයි. යම් විදිහකින් මේ වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන නාම ධර්ම තුල සිත හා චෛතසික තුල ආත්මීය ස්වභාවයක් තිබ්බා නම් මේ සිත හෝ චෛතසික තමන්ට දුක පිණිස, වේදනා පිණිස හේතු වෙන්නේ නැහැ. දැන් බලන්න අපි වැඩිපුර දුක් විඳලා තියෙන කයින්ද සිතින්ද? සිතින්නේ. ඒ කියන්නේ කය ලෙඩ වෙච්චාම අපේ හිතත් ඉක්මනට ලෙඩ වෙනවා. එතකොට අපිට වැඩියෙන් දුක දැනෙන්නේ කයටද හිතටද? ආන්න බලන්න. තේරෙනවද? ඉතින් එතකොට දැන් අපි ඒ දුකත් තමන්ගේ කියලා ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? තවත් දුක් වෙනවා. තේරෙනවද? ඉතින් භාග්‍යතුන් වහන්සේ වදාලා මෙන්න මේ විදිහට ඒ සිතහා චෛතසිකත් ආත්මීය ස්වභාවයකින් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකත් අනාත්මයි. ඒකත් හේතුඵල වශයෙන් හටගෙන තියෙන්නේ. යම් විදිහකින් ඒ තුළ ආත්මයක් තිබුණා නම් අපට අපේ වේදනා විඳින සැප දුක් සංඥා හඳුනා ගන්න දේවල් චේතනාදී සංස්කාර විඥානයේ සිට අපට ඕන විදිහට පවත්වන්න පුළුවන් වෙනවා. අනේ හිත මට දුක් දෙන්න එපා, වද දෙන්න එපා, මට සුවපත් භාවය තමයි ඕන, මම සැප කැමතියි, හින්දා ඔයා මට මේවම දෙන්න කියලා එහෙම ලබන්න පුළුවන් වෙනවා. නමුත් එහෙම ලැබෙන්නේ නැහැ. ඒ නොලැබෙන්නේ ඇයි? මේවා අනාත්ම නිසායි කියලා භාගිතුන් වහන්සේ වදාලා. ඉතින් මෙන්න මේ විදිහට භාගිතුන් වහන්සේ අනාත්ම ලක්ෂණේ පැහැදිලි කරලා තවදුරටත් අහනවා පංචවග්ගීය භික්ෂුන් වහන්සේලාගේ, මහණෙනි මේ රූපය නිත්‍යද අනිත්‍යද? දැන් ඒ වෙනකොට මේ සෝවාන් හිටපු ස්වාමින් වහන්සේලාට ත්‍රිලක්ෂණය ගැන යම් පැහැදිලි, කියන්නේ සෝවාන් මාර්ගඥානයේ තරමට පැහැදිලි අවබෝධයක් තිබුණා. දැන් ඊතුරු මාර්ගත්‍රය සම්පූර්ණ වීම තමයි මෙතනින් වෙන්නේ. සකදාගාමි අනාගාමි අරහත් මාර්ගඥානවල තරමට ත්‍රිලක්ෂණේ මේ තුලින් අවබෝධ වෙලා වැඩි ගිහෙල්ලා සියලු මාශ්‍රයන් ප්‍රහීන වීම. ඉතින් භාගිතුන් වහන්සේ මේ විදිහට මේ සාකච්ඡාව සිද්ධ කරමින් මේ පංචවග්ගීය භික්ෂුන් වහන්සේලාගෙන් ඇහුවා, මහණෙනි රූපය නිත්‍යද අනිත්‍යද? ඉතින් ස්වාමීන් වහන්සේලා පිළිතුරු දුන්නා, ස්වාමීනි අනිත්‍යයි මේක. යමක් අනිත්‍ය නම් සැපද දුකද? දුකයි ස්වාමීනි. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වීම නම් එහි ස්වභාවය, ඒක මම හෝ මගේ හෝ මගේ ආත්මය කියලා ගන්න සුදුසුද? නැහැ ස්වාමීනි. වේදනා සංඥා සංස්කාර විඥානය ගැනත් ওই විදිහටම ප්‍රශ්න කළා. ඉතින් ඒ සියල්ලම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා පංචවග්ගීය භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා. එහෙමනම් මහණෙනි අතීත අනාගත වර්තමාන කියන කාලත්‍රයට අයිති තමන් පිළිබඳ ආධ්‍යාත්මික තමන්ගෙන් බාහිර ගොරෝසු සියුම් හීන ප්‍රනීත දුර ළඟ කියන සියලුම රූප මම හෝ මගේ හෝ මගේ ආත්මය නෙමෙයි කියලා ඇති හැටින් මනානුවණින් අවබෝධ කරගන්න. ওই විදිහටම වේදනා සංඥා සංස්කාර විඥාන කියන නාමස්කන්ධත් මේ කිසිවක් මම හෝ මගේ හෝ මගේ ආත්මය නොවේ කියලා අවබෝධ කරගන්න. මෙන්න මේ විදිහට විදර්ශනා නුවණින් දකින ආර්ය ශ්‍රාවකයා රූපය ගැනත් කලකිරිනවා, වේදනා ගැනත් කලකිරිනවා, සංඥා ගැනත් කලකිරිනවා, සංස්කාර ගැනත් කලකිරිනවා, සිත ගැනත් කලකිරිනවා. මෙච්චර කාලයක් මේවා මමත්වයෙන් මම සලකගෙන මුලා වුණා, නමුත් මේ කිසිවක් මම හෝ මගේ හෝ මගේ ආත්මය නෙමෙයි කියලා යථා ස්වභාවය දකිමින් ඒ සියල්ල ගැන කලකිරිනවා. අනේ මට රූපයත් ඕනේ, වේදනාත් ඕනේ, සංඥාත් ඕනේ, සංස්කාරත් ඕනේ, විඥානයත් ඕනේ කියලා ඒ සියල්ලෙන් හිත මුදවා ගන්නවා. මුදවා ගන්නකොට වැටෙන්නේ මොකටද? ආර්ය අෂ්ටාංග මාර්ගයට, ලෝකෝත්තර මාර්ගයටපත් වෙච්චාම සියලුම ආශ්‍රයයන්ගෙන් නිදහස් වෙලා පංච උපාදානස්කන්ධ සංඛ්‍යාත මේ සියලුම දුකින් උත් සියලුම උපාදානයන්ගෙන් උත් ඒ සිත නිදහස් බවටපත් වෙනවා. ආන ඒ ඉබඳු සිතක් ඇති උතුමන් වහන්සේ ප්‍රත්‍යවේක්ෂා කරලා බලනවා, කීනා ජාති උපතශේ වුණ ආයුපදින්ට හේතුවක් නැහැ. වසිතම් බ්‍රහ්මචර්යා මාර්ග බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කළා, කතං කරණීයං කලියුත් සම්පූර්ණ කළා, නාපරං ඉත්තත්තායති පජානාති, ආයිතින් අරහත්ත්වයට හෝ මෙලවට එන්න හෝ කිසිම කාරණාවක් නැත කියලා අවබෝධ කරගන්නවා. ඉතින් භාගිතුන් වහන්සේ මේ දේශනාව අදාළාම පංචවග්ගීය භික්ෂූන් වහන්සේලා බොහෝම සන්තෝෂ වුණා. සන්තෝෂ වුණේ නිකන් නෙමෙයි, මොකද පංචවග්ගීය භික්ෂුන් වහන්සේලාගේ සිත් සියලුම ආශ්‍රවයන්ගෙන්, සියලුම භව බන්ධනයන්ගෙන්, සියලුම සංයෝජනයන්ගෙන් නිදහස් බවට පත් වුණා. ඉතින් මෙන්න මේ විදිහට පින්වතුනි අපිත් බලමු අනාත්ම ලක්ෂණය අවබෝධ කරගෙන, අනිත්‍ය දුක් අනාත්ම කියන ත්‍රිලක්ෂණයම අවබෝධ කරගෙන මේ පංච උපාදානස්කන්ධ සංඛ්‍යාත දුකින් නිදහස් වෙන්න. ඉතින් ඒ අරමුණ ඇතිව තමයි අද මේ චිත්‍රාරංගනී සුරවීර මහත්මියගේ ජන්මදිනය නිමිත්තෙන් ඒ දියණියන්ති දිනාව මුදිතා උපේක්ෂා උදාරී දියණියන් සහ සුමිත් තුෂාන්ත බෑණන් වන් දෙපළ ඇතුළු, ඒ වගේම සනුගේ සනුල මොනුබුරු මිනිබිරියන් මේ සෑම දිනාම සහභාගී වූ සියලු දෙනාටත් උතුම් ශ්‍රී සද්ධර්මයේ අවබෝධයෙන් නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වාසනා වේවා කියන පැතුමින් යුක්තව මෙතෙක් වේලා ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්ට යෙදුණා. ඉතින් ඒ නිසා මේ අනාත්ම පංච උපාදානස්කන්ධයෙන් ඉතා ඉක්මනින්ම නිදහස් වෙලා ශාන්ත සුන්දර වූ නිවනට පැමිණීම සඳහා අපි සෑම දිනාට මේ කුසල සම්පත්තිය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. ඒ වගේම බලාපොරොත්තු වෙනවා දේශක ස්වාමින් වහන්සේටත්, ඒ වගේම බෞද්ධයානාලිකාවේ අධ්‍යක්ෂ පූජ්‍ය අවසරයි දරණාගම කුසලදාම් ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයටත් උතුම් නිර්වාණ ශාන්ති අවබෝධයේ පිණිස වේවා කියන ගෞරව ප්‍රාර්ථනාවත් සිද්ධ කරනවා. අභාව ප්‍රාප්ත පීයේ පියසේන ස්වාමි පුත්‍රයාණන් ඇතුළු අනන්ත සතර පටන් මියගේ සියලුම ඥාති මිත්‍රාදීන්ටත් මේ සියලු පුණ්‍ය අනුමෝදන් කරනවා. ඒ ඥාතීනොත් මේ පින් අනුමෝදන් වෙලා සුඛී සුවපත් භාවයට පත්වෙත්වා, සංසාර දුකින් අත මිදී උතුම් නිවනින් සැනසෙත්වා කියා සාදුකාරයක් පවත්වමු. ඉෂ්ඨකාමි හිතකාමි සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ බ්‍රහ්ම රාජ නාග සමූහයාටත් මේ අනාත්ම ලක්ෂණය අවබෝධ වේවා. ඒ සියලුම දිව්‍ය රාජ බ්‍රහ්ම රාජ නාග සමූහයාත් උතුම් නිවනින් ඉතා ඉක්මනින් සැනසෙත්වා බුදු ශාසනය සුරක්ෂිත කරත්වා කියලා සාදුකාරයක් පවත්තමු. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. දායකත්වයේ දරණ චිත්‍රාරංගනීශවර වීර මෑණියන් ප්‍රධාන ගම්පහව ඉහළ ගල්බොඩ 200 ඒ නිවසේ පදිංචි සෑම දිනාටමත් බණ ඇසු ඔබ සෑම දිනාටමත් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නොපමා භවයකදී උතුම් නිවනින් සැනසෙන්නටම ලැබේවා කියා ප්‍රාර්ථනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. සුවපත් වේවා, නිවනින් සැනසෙන්න ලැබේවා.
සාදු සාදු සාදු. ඒ උතුම් වූ සද්ධර්ම දේශනාව පවත්වා වදාළ ගෞරවනීය දේශකයාණන් වහන්සේ කුරුණෑගල ඇහැටුවැව කදුරුවැව ධර්මරාජගල ආරණ්‍ය සේනාසනාධිපති මහා විහාරීය ශ්‍රී විනයාලංකාර ශ්‍රාවක සභාවේ ගරු අනුශාසක පූජ්‍යපාද නාවල ධම්මානන්ද ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිදු කරන්නා වූ මේ උතුම් ශාසනික මෙහෙය තවත් බොහෝ කලක් සිදු කිරීමට අවැසි ශක්තිය ධෛර්ය නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවායි අප සියලු දෙනාම එක්ව ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. එත් සමගින් බෞද්ධයා ගුවන් විදුලිය ඔබ වෙත සම්නිවේදනය කළ එම උතුම් දායකත්ව ධර්මදේශනාව මෙලෙසින් නිමාවටපත් වෙනවා. පින්වත් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.
මනසත් මසසත් එකසේ සුදීප්ත කරමින් මෝහන්ධකාරේ අඳුරු තිමිරපට විනිවිදින්නට ඇසෙනා සම්බුද්ධ භාෂිතය. බෞද්ධයා ගුවන් විදුලි ධර්මදේශනාව.